මීළඟට ගරු තරත අතුකෝරල අමාත්‍යතුමනි
ඇමතිතුමනි ගරු මුරසනරුඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපදාවට පත්වෙච්ච මේ වෙලාවේ විශාල ජීවිත ප්‍රමාණයක් නැති වෙලා, දේපල ප්‍රමාණයක් නැති වෙලා, නොයකුත් විදියට දිස්සික ගණනකාමක ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න වෙලාවේ, විශේෂයෙන්ම මේ ගංවතුර හේතුවෙන්, නායම් හේතුවෙන් මිය යන්නට සිදුවෙච්ච ඒ පවුල්වල සියලු දෙනාටමත්, ඒ වගේම තුවාල ලබා නොයකුත් විදියේ පීඩාවන්ට පත්වෙච්ච සියලු දෙනාටමත් අපේ කනගාටුව මුලින්ම පළ කරන්නට ඕනේ. ඒ වගේම මේ ගංවතුර ආපු වෙලාවේ, මේ ව්‍යසනය වෙන වෙලාවේ ඇත්තටම සමහර අය අද කතා කරපු උදවිය අපේ මන්ත්‍රීතුමල්ලා කතා කරනකොට නොයෙකුත් චෝදනා කරා. දැන් අපේ දිස්සික 4-5ක් පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක්. මාතර දිස්සිකේ තිබිච්ච තත්ත්වය නොවේ වෙන්න පුළුවන් රත්නපුර දිස්සිකේ තිබුණේ. සමහරලාට දිස්සිකෙන් දිස්සිකට සහ පීඩාවට පත්වෙච්ච පුද්ගලයින්ගේ ප්‍රමාණය, දේපල ප්‍රමාණය වෙනස් වෙන්නට පුළුවන්. ඒ වගේම ඒ වෙලාවේ රජයේ මැදිහත්වීම සමහර වෙලාවට වෙනස් වෙන්නට පුළුවන්. නමුත් මම වගකීමක් ඇතුව කියනවා, මේ සිද්ධිය වෙලා අපේ ගරු ඇමැතිතුමා විදේශගත වෙලා හිටියත් මම එතුමාට උදේ කතා කරේ, උදේ 7:00 විතර ලංකාවේ වෙලාවෙන්. ඒ වගේම අපේ අගමැතිතුමාට කතා කරපුවම එතුමා උදේ 9 වෙනකොට මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්, අවශ්‍ය අංශ සියලුම දෙනා කැඳවල සාකච්ඡාවක් අරියගහ මන්දිරයට කැඳවල තිබ්බා. ඒ අනුව ආරක්ෂක ලේකම්තුමා, ආපදා කර්මණාකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මම දන්නේ කවුද ඒකට සහභාගි වුණේ කියලා, ඒ සහභාගි වෙච්ච පිරිස අතරින් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච හැටියට ඒ ලේකම්තුමන්ලා අපිට ඒ ලැබිච්ච උපදෙස් ගැන උනත් කිව්වා. ඉතින් ඒ වගේම මම හිතනවා ඉතාම විශාල විනාශයක් කෙටි කාලයක් තුළ බැස්සේ ප්‍රමාණයවත් නායෑමේ ප්‍රමාණයවත් නෙමෙයි, උපරිම මට්ටමකින් රජයේ ක්‍රියාකාරීත්වය ඇතුව යම් අඩුපාඩුකම් ඇතුව හරි පාලනය කරන්නට පුළුවන් වෙච්ච අවස්ථාවක් හැටියට. මම මගේ නිවාස මම පදිංචි වෙලා ඉන්න ගෙදර තියෙන තැන කවදාවත් වසුරට යට වෙන්නේ නැහැ. නමුත් මටත් එළියට එන්න බැරි විදියට අඩි 5ක් එතන යට වෙලා තිබ්බා. කවදාවත් කහවත්ත නගරය කියන එක වතුරකට යට වෙච්ච ප්‍රදේශයක් නෙමෙයි. හැබැයි ගුවන් උදේ 10:11 වෙනකොට හෙලිකොප්ටර් යාන ඇවිල්ලා වහලවල් වල උඩ හිටපු අය බේරගන්න කටයුතු කරා. ඉතින් මේකෙදි ඕන කෙනෙක් මේ විවාදේ ඉල්ලපු අයටත් පුළුවන්, මේ දිහා එළියේ ඉඳන් බලාගෙන ඉන්න අයටත් කියන්න පුළුවන්, ඕනි තරම් අඩුපාඩුකම් කියන්න පුළුවන්. හැබැයි 2003 වර්ෂයේත් අපි දැක්ක ගං වතුරක් ඊට වැඩිය ගොඩක් ආත්පස්සින්ම වෙනස්. නමුත් ඉතාම හොඳ කළමනාකාරීත්වයකින් හැම දෙනාම මේ වෙලාවේ කටයුතු කරා, සහයෝගය ලැබුණා. ඒ වෙනුවෙන් ඒ වෙලාවේ රටේ හිටියේ නැති වුණත් ගරු ජනාධිපතිතුමා ආපු ගමන් අපේ දිස්ත්‍රික්කවලට ඇවිල්ලා යව අදාළ අංශ එක්ක සාකච්ඡා කළා. ඊට පස්සේ ජාතික ආපදා කළමනාකරණ සභාව පවත්වලා ඒකෙදී අවශ්‍ය උපදෙස් ලබා දීලා එතුමා කටයුතු කරා. අගමැතිතුමා උදේ 9 වෙනකොට ඒ අවශ්‍ය අංශවලට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. මේ වගේම පීඩාවට පත්වෙච්ච හැම කෙනෙක් වෙනුවෙන්ම අවශ්‍ය සහන උපරිම මට්ටමකින් සලසන්නට හැම කෙනෙක්ම කටයුතු කරා. ඒක පක්ෂභේදයක්, පාටභේදයක් වෙන කිසිම භේදයක් නෙමෙයි. දැන් අපි දන්නවා ඉස්සෙල්ලම අනාථ වෙච්ච උදවිය ගිහිල්ලා හිටියේ පන්සල්වල. ඒ වගේම ඔබතුමා මූලාසනයේ ඉන්නකොට කියන්නට ඕනේ අපේ සිංහල මිනිස්සුන්ට ඉන්න ඉඩ දීලා නාය තර්ජන නිසා මේ ඉන්න ඉඩ දීලා ඒගොල්ලොන්ගේ අවුරුදු කාලෙත් ඒගොල්ලෝ පල්ලියට යන්න නැතුව කටයුතු කරපු මුස්ලිම් පල්ලි තැහැලියකොට ප්‍රදේශයේ තියෙනවා. මොකද නාය අවදානම නිසා ඒ අයව වැඩිපුර මේ කඳවුරු දාන්න වුණාම ඒ වගේ සමගියෙන් සියලු දෙනාම කටයුතු කරා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා විහාරස්ථානවල සමහර වෙලාවට උන්වහන්සේලාගේ විහාරස්ථානයේ හැම පැත්තෙම වට වෙලා ඒ කර කියා ගන්න දෙයක් නැහැ. පන්සලේ තියෙන දෙයක් හරි හදලා දීලා පැය 24ක් 48ක් යනකම් ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒ වගේම ඊට යටත් නොමිච්ච අනිත් පුද්ගලයෝ වුණත් ඒ අවශ්‍ය හැම සහයෝගයක්ම ලබා දුන්නා. ඒ වගේම තමයි මේකෙදි රජයේ මැදිහත්වීම කොච්චරද කිව්වොත් ගුවන්යානා නාවික හමුදා ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් නැතිවෙන්න ගිය ජීවිත ගණනාවක් බේරගත්තා වගේම අර ජානක වක්කුමර රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා කතා කරා වගේ කවදාවත් නොවිච්ච විදියට අගලවත්ත රත්නපුර ප්‍රධාන මාර්ගය පුදුම විදියට අවහිර වෙලා තිබ්බා. හැබැයි ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ උපදෙස් අනුව මහා මාර්ග සංවර්ධන අධිකාරී සභාපතිතුමා ඇතුළුවේ සියලු දෙනාගේ පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනාගේම අවශ්‍ය සහයෝගය ලැබිච්ච නිසා ඒ පාරවල් අරගන්න පැය 48ක් ඇතුළත පුළුවන්කමක් ලැබුණා. වතුර බැහැලා යන එක, ගම් වතුර අඩු වෙන එක කෙසේ වෙතත් අඩුම තරමේ තුවාල ලැබපු අය, එහෙම නැත්නම් අවශ්‍ය ආහාර පාන ගෙනියන්න පුළුවන් විදියට ඒ මාර්ග පද්ධති සකස් කරන්න කටයුතු කරා. ඒ වගේම අපි දන්නවා මේ ගම් වතුර පාලනය කරන්න නොයෙකුත් වෙලාවන් වල රජයන් විසින් නොයෙකුත් සැලැස්මල් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි කවුරු හරි ගිහිලා බෝඩ් ටිකක් එල්ලගෙන මොන පක්ෂයක් ආවත් විරෝධතා දැක්වුවෙන් පස්සේ මොන ආණ්ඩු කාලයකදී වුණත් ඒවා අපහු යට යනවා. ඒ වගේම තමයි මීට අවුරුදු 25කට 30කට ඉස්සෙල්ලා ඔය නාය තර්ජන නිසා ඉඩම් බෙදා දීපු ඉඩම් සමහර උදවිය ඒ තර්ජන ඉවත් වුණෙන් පස්සේ ඒවා එක්කෝ විකුණලා එහෙම නැත්නම් අන්සතු කරලා තමන්ගේ දරුවන්ට දීලා මේගොල්ලෝ තාමත් ඒ වගේ තැන්වල පදිංචි වෙලා ඉන්නවා. දෙවනි ඉඩමත් ගත්ත අය තාමත් කඳවුරු වල ඉන්න ආපහු මේ පාර තුන්වෙනි වතාවට කඳවුරු වලට එනවා. ඉතින් මේවා වෙනස් වෙන්නට ඕනේ. මේ සම්බන්ධයෙන් මොකක් හරි ගන්න ක්‍රියාමාර්ගයක් ජනප්‍රිය දේශපාලනය සඳහා නෙමෙයි, මේ වගේ තත්ත්වයන් වළක්වා ගන්න අවශ්‍ය දේ අවශ්‍ය කටයුතු කළ යුතුයි කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. නොයෙකුත් හේතුන් නිසා දැන් අපි ඒ වගේ කඳුකර ප්‍රදේශවල ඉඩම් වල තේවගාව ඉතාම සීග්‍රයෙන් පැතිර යන වෙලාවක ඒ වන සංරක්ෂණයේ ඒගොල්ලොන්ගේ හරියට ඒ රක්ෂිත ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි. ඉතින් මේ වගේ මේ ආයතන සියලුම එකට එකතු වෙලා වැඩ කටයුතු කරොත් ඒ වගේම මේ මුහුදට නිකන් ගලාගෙන යන වතුර අනිත් එක කළු ගඟ වගේ කළු ගඟ, ගින් ගඟ, නිල් වළා ගඟ ඉතාම කෙටි ප්‍රමාණයක් තමයි රට තුර ගලාගෙන යන්නේ. ඉතින් වැස්සේ ප්‍රමාණය අධික වෙනකොට මේ වතුර පිටාර යනවා, දිස්ත්‍රික ගණනාවක් යට වෙනවා. ඉතින් මේවා වාරික මේ ජලය අපිට වාරි කර්මාන්තයට යොදවා ගන්න, එහෙම නැත්නම් පවිත්‍ර කරලා බීමට ලබා ගන්න මේ වැඩපිළිවෙළවල් රජයන් විසින් ක්‍රියාත්මක කර යුතුයි. ඒ ගැන මේ වෙනකොට විශේෂ අවධානය අපේ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් යොමු වෙලා තියෙනවා කියන එක අපි හොඳටම දන්නවා. ඉතින් ඒ කටයුතු මේ කාලය තුළ අපි කරන්නට ඕනේ. ඒ වගේම අපේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ යටතේ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය සම්බන්ධයෙන් වචනයක් කියන්නට ඕනේ. මොකද දැන් කියවුණා ඒගොල්ලෝ දෙන සමහර වාර්තා ඒ අනුව නිවැරදි තොරතුරු එළි වෙන්නේ නැහැයි කියලා. හැබැයි අපි කියන්නට ඕනේ දැන් රත්නපුර දිස්ත්‍රික්කය ගත්තොත් මට අනිත් දිස්ත්‍රික්කවල ගැන කියන්න බෑ. විශාල ප්‍රමාණයක් ඉරිතැරීම් මේ කැඩිච්ච තැන් එහෙම තියෙනවා. මේවයි නිලධාරීන් මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සාකච්ඡාවකදී සාකච්ඡා වුණා. ඉතා සීමිත ප්‍රමාණයක් මේ විශේෂිත දැනුම තියෙන අය ඉන්නේ. මේගොල්ලෝ උපයෝගී කරගෙන මේ නායන ස්ථාන පරීක්ෂා කරන්න ගියාම සෑහෙන කාලයක් යනවා. ඉතින් මේවායේදී සමහරලාට ඉතාම දුෂ්කර පැය 6-7 කඳු නගින්න වෙනවා. ඒ වගේම ඒ තැන්වලට ළඟා වෙන්න ඉතාම අපහසුකම් තියෙනවා. මේ සමහර තැන් පරීක්ෂා කිරීමේදී දින ගණන්, මාස සති ගණන්, මාස ගණන් යනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි දන්න තොරතුරු හැටියට නම් සාමාන්‍යයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවක් දීලා මේක යනවා අයින් වෙන්න කියලා කිව්වනම් අනිවාර්යයෙන්ම ඒ තැන 2003 නැත්තම් මේ අවුරුද්දේ නාය ගිහිල්ලා තියෙනවා. දැන් ඒ වගේ තැන් අපේ දිස්ත්‍රික්කේ අනන්තවත් තියෙනවා. නමුත් මම නියෝජනය කරන නිවිතිකර මැතිවරණ කොට්ටාසේ විශාලතම නායක් ගිහිල්ලා දැන් 16 දෙනෙක්ගේ විතර සිරුරු හැමු වුණා. ඒ වගේම තව 10කගේ විතර මදි වෙලා තියෙනවා. මම හිතා රටේම තියෙන මේ තත්ත්වයේ එහෙමයි 10ක් විතර හොයාගන්න බැරි වෙලා තියෙනවා. කවදාවත් නාය යන තැනක් හැටියට මොනම හේතුවකටවත් හඳුරගෙන තිබිච්ච නැති තැනක්. ඉතින් මේක ඉතාම අසාමාන්‍ය තත්ත්වයක්. මේකදී අර දෙන වார்த்தාවල් වැරදි කියනවත් එහෙම නැත්තම් මේවා යම් යම් අඩුපාඩුකම් පෙන්වන්නවත් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. සියලු දෙනාටම හොඳින් ආරක්ෂාකාරීව සුපරීක්ෂාකාරීව ජීවත් වීමේ අයිතිය සියලුම පුරවැසියන්ට තියෙනවා. මේ වේදී යම් යම් තීරණ ගන්නකොට ඒ තීරණ සමහරවිට ජනප්‍රිය තීරණ නොවෙන්න පුළුවන්. හැබැයි මේ මේ වගේ තත්ත්වයන් නැතිවීම අවම කර ගැනීමේ වගකීමක් අපිට තියෙනවා. ඉතින් මේ වෙලාවේදී විශේෂ වශයෙන් අපි මතක් කරනවා නම් අපේ මම අර කලින් කිව්වා වගේ මට අනිත් දිස්ත්‍රික්කවල ගැන කියන්න බෑ. නමුත් මම හිටපු රත්නපුර මගේ නියෝජනය කර රත්නපුර දිස්ත්‍රික්කේ සියලු දෙනාගෙම දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුළු ඒ රජයේ නිලධාරීන්ගේ මැදිහත් වීම අපිට අපේ අනිත් සියලු මාංශවල අවශ්‍ය සහයෝගය හැම අතකින්ම ලැබුණා. නමුත් පරිසර හානි සිදුවෙන ප්‍රදේශ නිත්‍යානුකූල නොවන විදියට මැණික් පතල් ඇති කිරීම වගේ දේවල්, රක්ෂිත කැපීම වගේ දේවල් අවම කරගත්තොත් මේ තත්ත්වයන් තුළ ආරක්ෂා වෙන්නේ අපේම ජනතාව කියන එක අපි මතක් කරන්නට ඕනේ. බොහොම ස්තුතියි කාලය ලබා දීමට.
බොහොම ස්තුතියි අමිතුමිය. මීළඟට ගරු චන්ද්‍රසිරි ගජදීර මන්ත්‍රීතුමා.
අසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, රට හමුවේ විශාල ආපදාවක් සිදු වී තිබෙන මේ අවස්ථාවේ එයට ලක් වූ සියලු දෙනාටම අතවසෙම අපේ ශෝකය මේ අවස්ථාවේ පළ කරන අතරේ මම කියන්න කැමති ඒ ආපදාවේ නොවුන් ජනතාව ගලවා ගන්න කිසිදු බලපෑමක් නැතුව තමන්ගේ හෘදේ සාක්ෂියට එකඟව අපේ රටේ මිනිස්සු අතර තියෙන මානව දයා ගුණය ඔප්නංගමින් කටයුතු කළ සියලු දෙනාටම අපේ කෘතවේදීත්වයත් පළ කරන්න ඕනේ. මම මේ වෙලාවේ කියන්න කැමති අපි දැන් මේ ගංවතුර වෝදුරෙන් සහ නායෑම් වලින් රටට ඔරොත්තු නොදැන බරක් දරන්න අද සිදුවෙලා තිබෙනවා. මගේ අදහසේ හැටියට අපිට ක්ෂණිකව තියෙන ප්‍රශ්නේ මේකට විසඳුම් ගේන්න අපි සාකච්ඡා කරනවා වගේම මේ පීඩාවට පත් වූ ජන කොට්ටාසවල ජන ජීවිත ගොඩනගෙන වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම. දැන් අපි කියනවා අපේ වන්දි ප්‍රදානයක් තියෙනවා ගෙවල් අහිමි වුණු අයට 125ක්, ජීවිත වන්දි 100ක්, එක් අයෙකුට 100,000 බැගින් සහ අත්තිකාරම් මුදලක් හැටියට රුපියල් 10,000ක් දෙනවායි කියලා දැන් මේ සභාවේදී කරුණු මතු කරා. ඒ වගේම අපදා කළමනාකරණ අමාත්‍යාංශයේ චක්‍රලේඛනයකින් මේක සඳහන් වෙනවා. මේ දෙන දෙයක් ඉක්මනින් දෙන්න ඕනි. දැන් ඇන්දිවතවත් නැති විශාල පිරිසක් ඉන්නවා. දැන් මම හිතන්නේ ඇමතුමා මට කිව්වා දැන් මේක ආරම්භ කරලායි තියෙන්නේ කියලා. මම කියන කැමති ගරු සභාපතිතුමනි, මම මේ ඔය ආපදාවට ලක්වුණු ඇතැම් පිරිස් අතරට යනකොට එක්තරා විද්‍යාලයක ගුරුවරියක් දැන් මේ ගංවතුර ගැලූ දවසේ ඉඳලා පාසල්ලන්න බෑ අයට. අඳින්න ඇඳුමක් නැහැ. කෑම ගෙනල්ලා දෙන්නේ ඉස්කෝලේ ගුරුවරු බෙදාගෙන. දැන් මෙහෙම තත්ත්වයක් තිබෙනවා. ඉතින් මම ඇහුවා දැන් කොහොමද පාසලට යන්නේ කියලා. සාරි ටික ගොඩ ගහලා අර ජලයට පෙඟුණු සාරි ඇය දැන් සුද්ධ කරන්න ලෑස්ති වෙන්නේ. නමුත් ඇයි කියනවා මේ වාප්පව වැඳගෙන යන්න පුළුවන් ඒවා නෙවෙයි කියලා. මට ඔබතුමා වෙන වෙලා ඔබතුමාගේ වෙලාවකුත් දෙන්න.
උලකටම රුපියල් 10,000ක් දෙන්න මේ මුදල් නිදහස් කරමින් ඉන්නෝ දිස්ත්‍රික් ලේකම්වරුන්ට. අපි දැන් හෙට ඉඳලා බලනවා ඒක බෙදනවද හරියාකාරව බෙදනවද කියලා.
ඒ මම එයි මම කිව්වා කඩිනම් කරන්න කියලා. දැන් ඇඳුමක් අඳින්න මොකද සියලු සම්පත් ගංවතුරට ගහගෙන ගියාට පස්සේ වෙන අසරණ භාවයට උත්තරයක් නැහැ. සමහරු කාගෙන්වත් ඉල්ලන්න යන්නේත් නැහැ. ඒ නිසා මේ සහන කඩිනම් කිරීමට අමතුමා ගන්න උත්සාහය ගැන මම අගය කරනවා. අගය කරමින් මම කියන්න කැමති අපි කොහොමද මෙවැනි ආපදාවන් වළක්වා ගැනීමට අපි ක්‍රියා කරන්නේ. දැන් ලෝක අත්දැකීම් තිබෙනවා. මෙවැනි ආපදා කළමනාකරණය පිළිබඳ මේ අපි ගංවතුර ගැන විතරක් අපි කතා කරනවා. ගිනි කඳු පුපුරා යෑම, ඒ වගේම සුලිසුලන් සහ වෙනත් ආපදාවන් පිළිබඳ අද ලෝකේ ලොකු අවධානයක් යොමු වෙලා තියෙන වෙලාවක්. මම මේ වෙලාවේ මතක් කරන්න කැමති මේ ගංවතුර පිළිබඳ, ඒ වගේම නායයන් පිළිබඳව, සෝදාපාලව පිළිබඳව හොඳම ශාස්ත්‍රීය නිබන්ධනේ ලියලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂේ නායකයා හැටියට හිටපු දොස්තර වික්‍රමසිංහ මහත්මයා. එතුමා මේ පාර්ලිමේන්තුව අවස්ථා ගන්නාපක්දී මේ ගැන කතා කරලා තියෙනවා. ඉතිහාසය සඳහන් වෙනවා. ඩල්ලස් සලහ පෙරමතුමා අද එතුමාගේ ඒ පාර්ලිමේන්තුවය කරනලද යම්පැම් ප්‍රකාශ පිළිබඳ ලිපියක් සභාගත කළා. මම කියන කැමති එතුමා ඉදිරිපත් කරපු ඉදිරිමග පොතේ ලංකාවට ආර්ථික ප්‍රතිපත්තියක් කියන මේ පොත ඉදිරිමග. ඒ පොතේ වෙන මෙහෙම තියෙනවා. එතුමා කියනවා ගංවතුර වූ කලි අපේ විශාලතම ජාතික ධනය වෙයි. මේ ජලස්කන්ධය අහිංසක ලෙස මුහුදට ගලා බස්වනු පිණිස සැලසුම් සකස් කිරීම සියදිවි නසා ගැනීමක් වැනිය. මෙය හිටපු වාරිමාර්ග අධ්‍යක්ෂකවරයෙකු වන ගන්රි මහතා කියපු අදහසක්. මම කියන්න කැමති සභාපතිතුමනි, මේ ගංගා ජලගැලීම් ඒවගේම මෙවැනි ආපදා නායෑම් මේවා යට ඔහු පැහැදිලිව කියනවා මේ යටත් විජිත ආර්ථික ප්‍රතිපත්තියේ ඵලයක් මේක. දැන් අපිට එකෙන් මිදෙන්න බෑ. ඒ කාලේ අපිට තිබුණ ස්වභාවික ධන නිදාන විනාශ වන විදි ආර්ථික ප්‍රතිපත්තියක් රට හමුවේ ගෙන ගිය නිසා අපේ කැලෑ එලි කරලා තේ ආර්ථිකයට ප්‍රමුඛත්වයේ දීලා අපේ ජල මූලාශ්‍ර විනාශ වන විදියට කටයුතු කිරීමේ ප්‍රතිඵල ලෙස නියඟ සහ ජල ගැලීම් අපට වළක්වන්න පුළුවන්කමක් නෑ වහාම කියලා. අර මීට කලින් කතා කරපු එක්සත් ජාතික ආණ්ඩු පක්ෂයේ පරණ විතාන මන්ත්‍රීතුමා කිව්වා දැන් මේ ප්‍රදේශවලට ජල ගලනවා, අනිත් ප්‍රදේශවල නියඟේ කියලා. දැන් මේ මුළු බැලුවහම මහා ව්‍යසනයක් රට හමුවේ තියෙනවා. දැන් මේ පිළිබඳ හොඳ ඓතිහාසික විග්‍රහ මේ පාර්ලිමේන්තුව ඇතුලේ තියෙනවා. එනිසා මම ඉල්ලීමක් කරනවා, ක්ෂණිකව අපට තියෙන්නේ මේ ආපදාවලින් රට මුදව ගැනීමට අවශ්‍ය වූ සන්නිවේදන ජාලය ශක්තිමත් කරමින් ලෝක පරිමාණව අත්දැකීම අපි ලබාගෙන ඒකට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරලා ජන ජීවිත සුරක්ෂිත කිරීම කෙටි කාලීනව දිගු කාලීනව අපට සිදු වෙලා තිබෙනවා. මේ අතිරික්ත ජලය කොහොමද අපේ කෘෂිකර්මාන්තයට රඳවා ගන්න, අපට ගැළපෙන ආර්ථික න්‍යායක් අපි කොහොමද හදාගන්නේ කියලා ලෝක බැංකුවේ ආපදා කළමනාකරණ විශේෂඥ එඩ්වඩ් මහතා ඔහු මෙන්න මෙහෙම කියනවා. ඔහු කියනවා ගරු කතානායක ගරු සභාපතිතුමනි, කිසියම් රටක ආර්ථික සැලසුම්වල ඒ ක්‍රියාවලියේ යම් හේතු නිසා මේ ආපදා කියන එක ඇති වෙනවයි කියලා. ඒක නිසා අපි කියන්න කැමති මේ ආපදාව ආර්ථිකයෙන් වෙනස් වෙන්නේ නැහැ. අද මහ පොළොවට බරන්න බැරි, ගංගා ධාරවලට දරන්න බැරි, ඒ වගේම මහ පොළොවට උහුලන්න බැරි සංවර්ධනයක් අධි සංවර්ධනයක් හිතුවක්කාරී ලෙස ඉස්සරහට ගෙන යාම තුළ අපේ රට මේට වඩා නරක ව්‍යසනවලට පත් වෙන්න පුළුවන්. මම අහන්න කැමතියි දැන් මේ වෙනකොට දැන් පහත්බිම් අපි තෙත්බිම් කියේ. තෙත්බිම් වල තමයි ජලය රඳවාගන්නේ. අද තෙත්බිම් අද ගොල්ෆ් බිම් බවට පත් වෙලා තියෙනවා. ක්‍රීඩා පිටි බවට පත් වෙලා තියෙනවා. මේක අලුත් ආර්ථික මොඩලයකට පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක්. දැන් ඒක තමයි මේ කියන්නේ. ඒක තමයි කියන්නේ. ඒ නිසා මේවා පිළිබඳ මේ ඇත්ත වශයෙන්ම මේ ආපදා කළමනාකරණ අමාත්‍යතුමාට විතරක් අපි මේ ප්‍රශ්න යොමු කරන්න ඕන වැරදි. මේකට ඒකාබද්ධ සැලසුමක් අවශ්‍යයි. සියලුම ඒ එක් එක් වගකීම් දරන අමාත්‍යංශවල සංයුක්තයකින් මේ රටේ නිසි ආර්ථික කළමනාකරණ වැඩපිළක් රටට ගැළපෙන ආර්ථික න්‍යායක් අපි හදාගත්තේ නැත්නම් අපට ඉස්සරහට යන්න බෑ මේ ආපදා වලින් මිදෙන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි,
කාලය අවසන්යි,
විනාඩි දෙකක් දෙන්න. ඒ නිසා අපි මම කියන්න කැමති නිල්වලා යෝජනා ක්‍රමය පිළිබඳ. නිල්වලා යෝජනා ක්‍රමය දොස්තර වික්‍රමසිංහයන් නිල්වලා ගැන විතරක් නෙමෙයි කතා කරේ. මුළු රටේම තියෙන මේ ධන නිදාන ගැන කතා කරා, ජලය ගැන, සූර ජලය, ඒ වගේම පස සංරක්ෂණය ගැන, සෝදා පාලුව ගැන, මේ සියල්ල ගැන කතා කරා. එතුමා පැහැදිලිව කිව්වේ නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට නිල්වලාවේ ජලය මූදට බැස යන යෝජනා ක්‍රමයක් නෙවෙයි. ඒ ජලය සුරක්ෂිතව රැකගනිමින් ඒ ජලධාරාවන් අනිත් කෘෂිකර්මාන්තයට යොදාගත හැකි. ඒ වගේම බලය ලබා ඒ තුළින් බලශක්තිය නිර්මාණය කර හැකි සහ ගමනාගමනයටත් වැදගත්වන සලසුමක් ලෙස එය නිර්මාණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ පිළිබඳ විවිධ අදහස් තිබුණා. සමහර අදහස් අපේ අදහස් අපේ හැම අවස්ථාවකම අපි ඉදිරිපත් කළ තියෙනවා ඵලදායි විදියට. අපට අවශ්‍යයි මේ රටට ගැළපෙන අපිට ඔරොත්තු දෙන ආර්ථික න්‍යායක් අතවසේම අපි සකස් කරගනිමින් අපි මේ වගේ ආපදාවලින් ජනතාව මුදවගන්න ක්‍රියා නොකරොත් ඒක පුද්ගල ආදායමින් විතරක් ඒක පෙන්නලා අපේ රටේ මෙන්න මෙහෙම ආර්ථිකය ශක්තිමත් කියලා අපිට මනින්න බෑ. ඒ නිසා මම මේ වෙලාවේ ගරු ඇමතුමා ගන්න උත්සාහය ගැන ඔබතුමාට අපි අගය කරනවා. නමුත් ආපදා කළමනාකරණ ඇමතුමාට විතරක් මේ වගකීම දරන්න බෑ. මේක ජාතික වගකීමක්. ඒ ජාතික වගකීමේදී අපි විපක්ෂයේ හිටියත් අපේ සම්පූර්ණ සහය දෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එස්.පී. දිසානායක ඇමතුමාටත් මම ඒ වෙලාවේ දුරකථනයෙන් කතා කළා. කිව්වා ක්ෂණිකව මේ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා, ඒකට විසඳුමක් දෙන්න කියලා. මම දන්නේ දැන් එතුමා ඒ ආපදාවට පත් වෙච්ච ජන කොට්ටාස වෙනුවෙන් කිසියම් සහන අල්ලක් වැදගත්
අවසන් කරන්න
වෙන බවට දන්නුලා තියෙනවා. අපි එතුමාටත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ගරු අමාත්‍ය එස්.පී. දිසානායක මීළඟට ඊට කලින් ගරු එඩ්වර්ඩ් ගුණසේකර මන්තුමා මුල් අසන කරමින්
ගරුතුමා.
ගරු සභාපතිතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි. පළමුවෙන්ම මම කැමති මේ ආපදා තත්ත්වයන්ට බාධනය වෙච්ච ජනතාවට අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන්න. ඒ වගේම මේ ආපදා අවස්ථාවේදී ඉතා දැඩි කැපවීමකින් වැඩ කරපු අපේ රාජ්‍ය නිලධාරීන්ටත් ගමේ ග්‍රාම සේවා නිලධාරීතුමාගේ ඉඳලා අපේ සමෘද්ධි නිලධාරි, ගෝවි නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, සමාජ සේවා නිලධාරි, ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් මේ සියලු දෙනා මම හිතන්නේ දැඩි කැපවීමකින් මේ ජනතාව බේරගන්න, මේ ජනතාව ආරක්ෂා කරන්න, මේ ජනතාවට අවශ්‍ය රැකවරණය දෙන්න, ඒ වගේම මේ ජනතාවට අවශ්‍ය ආහාර දෙන්න වැඩ කරගෙන ගියා. ඒ වගේම අපේ රාජ්‍ය නොවුන සංවිධාන සමස්ත ජනතාව, ඒ වගේම අපේ මාධ්‍ය ආයතන, ඒ වගේම අපේ රටේ පෞද්ගලික ව්‍යාපාරිකයෝ මේ සියලු දෙනා මම හිතන්නේ විශාල කැපවීමකින් මේ වෙලාවේ මේ විවසනයෙන් ජනතාවට සිද්ධ වෙන කරදර හිරිහැර අවම කරන්න මහා විශාල කැපවීමක් කරා. මේ සියලු දෙනාටම අදත් එක් කරගෙන යනවා මගේ විශේෂ ගෞරවය හා ආචාර්ය පුද කරන්න කැමති. අද දිගින් දිගටම අපේ මන්ත්‍රීවරු ආපදා කළමනාකරණය ගැන කතා කරා. ආපදා කළමනාකරණය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි මේ අද එන සමහර හදිසි ආපදා, හදිසි විපත්, හදිසියේ මතුවෙන ජල ගැලීම්, ඒ වගේම හදිසියේ මතුවෙන සුනාමි වගේ විවසනයන්, ඒ වගේම හදිසියේ මතුවෙන දැඩි නියඟයන්, ඒ වගේම තද සුළං, හරිකේන් වගේ මහා සුළං, මේවා එහෙම කලින් හඳුනා ගන්න තවමත් අපේ තාක්ෂණය, අපේ විද්‍යාව එහෙමම ශක්තිමත් වෙලා නැහැ. එනිසා ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් පවා අද විශාල ජල ගැනීම වලට මූණ දෙනවා. ඒ නිසා අපි මේ හදිසි ආපදා කලින් හඳනා නොගැනීම පිළිබඳව ඒ චෝදනාවන් කෙලින්ම රජයට එල්ල කරන එක මම හිතන්නේ එච්චර සාධාරණ නැහැ. මේ සියලුම හදිසි ආපදා, ජල ගැලීම්, නියඟ, මේ සුළිසුළං, සුනාමි, මේ වගේ සියල්ල දිහා බලපුවම ගරු සභාපතිතුමනි, ලෝකයේ අද ඇතිවෙලා තියෙන මේ පරිසර විපර්යාසය, මේ දේශගුණික විපර්යාසය, ලෝකය ඒ උෂ්ණත්වය ඉහළ යෑම, මේ වගේ දේවල් තමයි මේකට හේතු කාරණා වෙලා තියෙන්නේ. මේවා කරන්නේ අපිමයි. ලෝක ජනගහනයෙන් 1/4 ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නේ. හැම ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයට අපි මිනිසුන් විසින් මුදා හරින කාබන් ඩයොක්සයිඩ් වලින් 25%ක් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයට මුදා හරිමින් ලෝකය අපිරිසිදු කරනවා. ඒ වගේම චීනය, ඒ වගේම ලෝකයේ සංවර්ධිත රටවල් වැඩි ගණනක් ලෝකය බලවත් ලෙස දිනපතා අපවිත්‍ර කරනවා, වාතය අපවිත්‍ර කරනවා, කාබන් ඩයොක්සයිඩ් ඇතුළු විෂ වායුන් වාතයට එකතු කරනවා. එනිසා ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා, දේශුණුක විපර්යාස වැඩි වෙනවා. එනිසා මේ වගේ හදිසි ආපදාවන් එනවා. එනිසා අපි තවමත් අපි උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් අපි අපේ පරිසරය රැකගන්න, අපි අපේ වනාන්තර රැකගන්න, අපි අපේ දේශගුණය රැකගන්න, අපි අපේ පරිසරයට මිත්‍රශීලීව පරිසරය විනාශ නොකර පරිසරයත් එක්ක ජීවත් වෙන රටාවකට යන්න අපි උත්සාහ කරන්න ඕන. ඉතාම අවාසනාවකට ලෝකයේ මහ බලවතුන් තවමත් එහෙම මේ එකතු වෙන්නේ නැහැ. කියතෝ සමුළුව තුළදී ලෝකයේ උත්සාහ කරා ජපානයේ පැවති මේ ලෝක බලවතුන් මේ පරිසරයට කරන හානිය අවම කරගැනීමේ එකඟතාවයකට එන්න හුඟක් ලෝක බලවතුන් මේකට ආවේ නැහැ. මේකට එය ආවේ නැත්තේ ඔවුන්ගේ ලාභය, ඔවුන්ගේ ආදායම් වලට ඒක මහ විශාල තර්ජනයක් වෙනවයි කියලා. එ නිසා ඇත්තටම මේ අර්බුදයේ මේ අභියෝගයේ ජයගන්න අපිට කරන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ පරිසරය ආරක්ෂා කරගන්නේ. ගරු සභාපතිතුමනි, අපේ රටේ ඉඩම් පරිහරණය දිහා ගත්තොත් 22%ක් තියෙන්නේ ගෙවතු. 30%ක් විතර අපිට තියෙනවා මේ අපි හදපු වනාන්තර හා ස්වාභාවික වනාන්තර. අපිට තියෙනවා මේ 30%ෙන් 12%ක් විතර මේ පතම්බි. මම හිතන්නේ අපේ ගෙවතු තවදුරටත් ගස්වලින්, ස්වාභාවික ගස්වලින්, දේශීය ගස්වලින් වැඩි කරන්න, පතන් දේශීය ගස්වලින් වැඩි කරන්න අපි විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් කියලායි මම හිතන්නේ. මම හිතන්නේ මේ පහුගිය ආපදා තත්ත්ව යටතේදී රජයේ නිලධාරීන් වගේම, රජයේ වගේම, විපක්ෂයේ වගේම, දේශපාලන පක්ෂ වගේම, සමාජ සංවිධාන ඇතුළු මේ සියලු දෙනා විශාල කැපවීමක් කරා. ඒක අපේ මේ තියෙන මේ ආගමික පරිසරය, ජනතාවට ආගම් වලින් ඉගෙන ගත්ත දේ, අපේ මිනිස්සුන්ගේ තියෙන කරුණාව, දයාව, ආගන්තුක සත්කාරය, මේ වගේ දේවල් සියල්ලම මේ කාරණයට හේතු වෙන්න ඇති. අපි අපේ රජයට දොස් කියනකොට මම කියන්න කැමතියි 2011 මේ පාර්ලිමේන්තුව තත් ගැලුවා. මේ අවට තියෙන ගෙවල් හුඟක් යට වුණා. ඒ වෙලාවේ මොකුත් ඒ ගෙවල් යට වෙච්ච අයට දුන්නේ නැහැ. මේක තමයි ඇත්ත. ඒ වගේම 2015 අනුරාධපුරයේ පොළොන්නරුව කුරුණෑගල විශාල වශයෙන් යට වුණා. හැබැයි ඒ අයට ඉතාම මේ පුංචි සහනාධාරයක් රුපියල් 10,000 12,000 සහනාධාරයක් දුන්නේ ඇරෙන්න එයාට වෙන විශේෂ දෙයක් කරේ නැහැ. මට මතකයි පහුගිය උතුරුමැද පළාත් සභා ඡන්දේ වෙලාවේ උතුරුමැද ශාල නියඟයක් තිබ්බා. අපිත් ගිහලා ඒ ඡන්දෙට වැඩ කරා. අපේ රජයේ එදා හිටපු නොයෙකුත් දේවල් ජනතාවට පොරොන්දු වුණා ඒ ඡන්දේ වෙලාවේ. හැබැයි මොකක්වත්ම එහෙම සිද්ධ වුණේ නැහැ. එනිසා ඇත්තටම මේ වෙලාවේ මම හිතන්නේ ආපදා කළමනාකරණ ඇමතිතුමා, ජනාධිපතිතුමා, රජය මේ අයට දිය හැකි උපරිම සහාය දෙන්න, උපරිම ආධාරය දෙන්න විශාල කැපවීමකින් වැඩ කර. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන්න ඕන රජයට මේ විශාල සමස්ත ජනතාව රක්ෂණයකට භාජනය කරලා මේ ජනතාවට 125 දක්වා, 100 දක්වා එහෙම වන්දි ගෙවන තැනකට ඇවිල්ලා තිනක මේක තව දියුණු කරන්න ඕන. ගජදීර ගරු අපේ මන්සිතුමා, එතුමා දොස්තර වික්‍රමසිංහ ලංකාවේ මාක්ස්වාදී කැටිට ඉස්සලාම පාර්ලිමේන්තුවට ආපු පුද්ගලයා. ඒ වගේම ලංකාවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට නායකත්වය දෙන්න පුද්ගලයා. ඇතරම එතුමා මේ පරිසරය ගැන දේශුගුණය ගැන පස ගැන ජලය ගැන ගංගා ගැන අති විශාල වශයෙන් කියලා තිබ්බා. ලෝකේ හැබැයි ඒ මොනවා කිව්වත් අදත් අපි පරිසරයට මිත්‍රශීලී තැනක අපේ රට තිබුණා. අපි දිනපතා මේ පරිසරය හානි කරනවා. අපි මේ ලෝකයේ මේ ගෝලීය වාතාවරණය ගෝලීය පරිසරය හා ගෝලීය උෂ්ණත්වය ඇතිවෙන්න අපි ඉතාම නරක විදිහට අපේ ක්‍රියාකාරකම් බලපාලා
තියෙනවා.
මම ඉවර කරනවා. නිසා මම කියන්න කැමති අපි අර ගජදීර මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ සමහර ගෙවල් වල මිනිසුන්ට ගෙවල් සුද්ධ කරගන්න දේවල් නැහැ. ගජදීර මන්ත්‍රීතුමාම තමයි අපට කිව්වේ අපි ඒවා දැන් සකස් කරමින් යනවා. අපි ඒ හැම ගෙදරකටම ඒ ඒ යට වෙච්ච ඒ ගෙවල් සුද්ධ පවිත්‍ර කරගන්න අවශ්‍ය උපකරණ ඒ බෙහෙත් ඒ ද්‍රව්‍ය දෙන්න සමුරුදී වැඩපිළිවෙල යටතේ සූදානම් කරමින් යනවා. දැන් ඒවා අපි බෙදාගෙන යනවා. ඒ වගේම අපි එතුමාම කිව්වා වගේ හුඟක් මන්ත්‍රීවරු මෙතන කිව්වා වගේ අද ගෙවල් වල මේ ව්‍යාපියහ ගන්න අවශ්‍ය මුට්ටි හට්ටි ටිකම් වගේ දේවල් වල විශාල අඩුවක් තියෙනවා. අපි ඒකත් රජයේ විසින් අපි අද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ අපේ ආපදා කළමනාකාර ඇමතිතුමාගේ ඉල්ලීම් පරිදි මේ ගෙවල් වලට හට්ටි මුට්ටි ටිකක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු
පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමාගේ. දැන් අර සමෘද්ධි බැංකු වලින් ණය ලබා ගත්ත සමෘද්ධි සහනාධාර ලාභීන් ඉන්නවනේ ඒ අයට යට වෙච්ච ප්‍රදේශවල ඒ අය සම්බන්ධයෙන් විශේෂ සහනශීලී පියවරක් අනුගමනය කරන්න ඔබතුමා බලාපොරොත්තු වෙනවා?
සමෘද්ධි බැංකු ව්‍යාපාරයේ ණය දෙන්නෙත් ණය ගන්නෙත් ණය දෙන තීන්දුව ක්‍රියාත්මක කරන්නෙත් ඒ අයමයි. කුඩා කණ්ඩායමක් විසින් එකතු වෙලා සාමූහික වගකීමෙන් ණයක් දෙනවා. ඒ වගේම කුඩා කණ්ඩායම් ගණනාවක් එකතු වෙච්ච සමෘද්ධි සමිතියකින් ඒ ණය අනුමත කරනවා. ඒ සමිති ගණනාවක් එකතු වෙච්ච සමෘද්ධි බැංකු සංගමයෙන් ඒ ණය බැංකුවෙන් නිදහස් කරනවා. මේක තමයි ක්‍රමවේදේ. මේකෙදී අපි ඒ අයට කියලා තියෙනවා. අපි ඒ සියලුම බැංකු වලට උපදෙස් දීලා තියෙනවා. අපේ කළමනාකරණ සමෘද්ධින් දාන්න මේ අයත් එක්ක කතා කරා. මේවා කපා හරිනවද? ඒ අයගේම සල්ලි. මේවා ආණ්ඩුවේ සල්ලි නෙවෙයි. ඒ දීලා තියෙන ණය සේරමේ දුප්පත් අයගේම ඉතිරි කිරීම. අපේ කාගේවත් සල්ලි නෙවෙයි. එනිසා මේවා කපා හරිනවද? මේවා කල් දානවද? මේවල පොලි අයින් කරනවද? මේ පිළිබඳව තීන්දුවක් ගන්න කියලා ඒ අනුව අපි කටයුතු කරන්න කැමති සූදානමින් ඉන්න බව ඔබට කියන්න.
හොඳයි. වෙලාවේ ප්‍රශ්නයක්
තියෙනවා. මම අවසන් කරනවා.
හොඳයි. බොහොම ස්තුතියි. විනාඩි ගෞරව රංජිත් සොයිසා මන්ත්‍රීතුමා.
මේ මාසේ මුණ දීපු දරුණු ගං වතුර නායම් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව සභාවේ සාකච්ඡා කරන මේ වෙලාවේ ඒ පසුගිය ගං වතුර තත්ත්වය තුළ වැඩිපුරම ආපදාවට ලක්වෙච්ච රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනීය විතෙක් හැටියට ඒ පිළිබඳව අදහස් කීපයක් ගරු ඇමතිතුමත් ඉන්න වෙලාවේ ප්‍රකාශ කළ යුතුයි තිබෙනවා. ඒ ගං වතුර තත්ත්වය පිළිබඳව අපට දැනගන්න ලැබිච්ච මොහොතෙම එදා පාර්ලිමේන්තු තුළදී දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මේ ප්‍රශ්නය යොමු කළා. ඒලා සභාවේ වගකීම් කැටේ සිටි අපේ සභානායකතුමා පමණයි. සභානායකතුමාගෙන් අපි ඉල්ලීමක් කරා මෙවැනි තත්වයක් තියෙනවා මේ සඳහා වහාම මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා කියන ඉල්ලීම කරලා ඉන් පස්සේ අපි අපේ ගම් පළාත් වලට යන සූදානම් වුණා. සභානායකතුමා වෙලාදී පිළිතුර තමයි තමුන්නාසර මෙතනින් කෑ ගහන තෝ ඉක්මන් කරලා ගමට යන්න කිව්වා. ඉතින් අපි ගමට යන්න ගියා ජානක වක්මුර මන්තුමත් මමත් දෙන්න. ගිහලා එදා රෑ අපිට යන්න බැරිනවා රත්නපුරේ ඔරලෝසු කණුව යට රැළිනකන් ඉන්න සිද්ධ වුණා. මොකද ගම් වතුරේ මුළු නගරයේම යට වෙලා තිබිච්ච තත්ත්වයේ තුල ඒ කෙසේ වෙතත් අපේ ආපදා කළමනාකරණ ඇමතිතුමත් ඉන්න වෙලාවේ ගරු ඇමතිතුමනි රත්නපුරේ අපිට ගම් වතුර සහ නායම් බොහොම හුරුයි. හැම අවුරුද්දකම අපි ඒ සඳහා සූදානම් වෙනවා. 2003 අවුරුද්දෙත් ඊට පස්සෙත් අපිට මතක ඇති හැම කාලෙකම සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ දවස් 45ක මහා ගම් වතුරකුත් එක්ක තුන් සැරයක් රත්නපුරේ යට වෙනවා කියන එක සම්මතයක්. අපි එහෙම විශ්වාස කරනවා. ඒ අනුව අපි සූදානම් වෙනවා. මෙතනදී මම අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වෙච්ච විනාශයේ දිගපළල හරියටම දන්නා අය හැටියට මේක ආණ්ඩුවේ වැරද්ද. ආණ්ඩුව මේක බලා ගන්න ඕනේ කියලා කියන්න අපි සූදානම් වෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. මොන ආණ්ඩුව තිබුණත් ගම් වතුර එනවා, නාය යනවා, මිනිස්සු මැරෙනවා, දේපළ හානි වෙනවා. හැබැයි මෙතෙන්දී අපිට අත්දැකීමක් තියෙනවා. හැම කාලෙකම මාර්තු මාසයේ වෙනකොට අප්‍රේල් මාසෙන අපි සාකච්ඡාවක් කරලා ඔරු අගුල් බෝට්ටු සහ සම්පකාරය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කරලා යම්කිසි වැඩපිළක් සූදානම් කරනවා ගංගොතුරාවත් ඒ අතර මුහුණ දෙන්නේ කොහොමද කියලා. හැබැයි මේ සැරේ අපිට එහෙම තත්වයක් පිළිබඳව ඒ සාකච්ඡාවට සහභාගීුනෙත් නැහැ, දැනගන්න ලැබුණෙත් නැහැ, දැනුම් දුන්නෙත් නැහැ. ඒ කොහොම නමුත් ඒ සාකච්ඡාව අපි ගත්තත් නැතත් සාකච්ඡා කරලා තිබුණා නම් ඒ තත්වය යථාර්ථයක් බවට පත් වෙන්න ඕන. එහෙම තිබුණේ නැහැ. ගරු සභාපතිතුමනි, රත්නපුර නගරයට එදා අපි යනකොට ඇත්තටම ඒ වෙනකොට එවන් වැඩපිළක සේයාවක්වත් තිබුණේ නැහැ. ඉන් අනතුරුව පළමු පැය 48 ගෙවි ගිය ස්වේච්ඡා සංවිධාන සහ විශේෂ ආගමික නායකින්ගේ සහ සමාජ සේවකින්ගේ කරමත තමයි පළවෙනි පැය 48 මේ ගං අතුර පීඩනයට මුහුණ දෙන්නේ කොහොමද කියන තත්ත්වය පිළිබඳව දැනුවත් වෙලා තිබුණේ. ඉන් අනතුරුව තමයි රජයේ මැදිහත් වීමක් උනන උනේ අපි මේ කියන්නේ. මේ දැන් මේ තත්ත්වය දැන් කාලගුණිද්‍යාංශ කියනවා දැන් ඉදිරියටත් මේ මෝසම් වැසි සක්‍රිය වීමෙන් පවතිනවා. මෙවැනි මෝසම් වැසි සක්‍රිය වීමත් එක්ක දැන් මෙවැනි ආකාරයේ ජලගලින්සා නායම් නැවත ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. මෙන්න මේ තත්ත්වයල මේන මුහුණ දීම සඳහා ස්ථිරසාර වැඩපිළක අවශ්‍යතාවය තිබෙනවා. ඒ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපි විශේෂයෙන්ම අපේ ගරු අනුපිළිවෙල ශ්‍රේයාප ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු ඇමතුමනි, මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ ඉස්සඳ අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ෂණික ක්‍රියාමාර්ග ගමු. ඇත්තරම මේ වෙනකොට රත්නපුරයට ජලගැල්ම පටන් ගන්නකොට අවස්ථාවෙන් බෝට්ටු තිබුණේ නැහැ. බෝට්ටු ඔරු අගුල් ටික ඒ ප්‍රදේශවලට යවලා විශේෂයෙන්ම සම්පකාරයේ දුර්වල වීමත් එක්ක මේ සුපර් මාකට් සංස්කෘතිය සමාජයෙන් හඳුන්වා දීමත් එක්ක ගමේ තිබිච්ච පුංචි කඩවල හාල් මිටි දෙකක් තුනක් තමයි තිබුණේ. අවශ්‍ය වෙන ආහාර පාන තිබුණේ නැහැ. ඒ නිසා අවශ්‍ය ආහාර පාන වැඩිපුර රැස් කර ගැනීමට සහ බෙදා හැරීමේ විධිමත් යාන්ත්‍රයක් වැඩපිළික අවස්ථාවක් තියෙනවා කියන එක මම ගරු ඇමතුමාට සඳහන් කළ යුතු වෙනවා.
අන්න පිරිදර්ශනේ අපේ ඇමතුමා
කරන්න දෙන්න. දැන් මේ පිළිබඳ සියලුම උපදේශ සහ ක්‍රමවේද දිසාපතිතුමන්ලා හරහා ප්‍රාදේශීය කමිටුවට ඇරලා තියෙනවා. හැමදාම කරන්නේ බඩු මිලදී අරගෙන කෑම කන්න දීලා ඊට පස්සේ තමයි අපිට බිල එවන්නේ. අපි ඒක ගෙවලා තියෙනවා. ඉතින් මේ තරේ විතරක් ඒක වෙන්න නොවෙන්න විදියක් නැහැ. දෙවෙනුව මම බැලුවා හෙලිකොප්ටර් එක මේ ගුවන් පැය 211 ගිහිල්ලා තියෙනවා. කෑම බෙදලා තියෙනවා. මම දන්නේ නැහැ මොකද කියලා. අපි තමුන්නාංශ කියන එක විශ්වාස කරමින්ම අපි ඒකට විශේෂයෙන් බලන්නම් මේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිලධාරී කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා මම ඔබතුමාට කතා කරන්න.
ගරු ඇමතුමනි, මම රජයේ මොකවාත්ම කෙරුවේ නැහැ කියන දේ නෙවෙයි කියන්නේ. පළවෙනි පැය 48 තුළ ඒ යාන්ත්‍රණයේ ක්‍රියාත්මකමේ දෝෂයක් තියෙන නිසා ජනතාව අපහසුට ලක් වුණා කියන එකයි කියන්නේ. ඒ වගේම වෙච්ච දේ වුණා ඊළඟ වෙන එකේදී හරි එහෙම නොවෙන්න අපි කටයුතු කළ යුතු කියන යෝජනාව කරා. විශේෂයෙන් ඔබතුමා හමුද යෝජනාවක් කරා. එදා මම දැක්කා මාධ්‍ය ආරාධක ප්‍රචාරණ හැම ආපදා ලක්කන හැම ප්‍රදේශයකම ආපදා සහන මධ්‍යස්ථාන ඇති කරන් තීන්දුව කරනවා කියලා. ඒක බොහොම හොඳයි. හැබැයි ගරු ඇමතුමනි, මේ ආපදා සහන මධ්‍යස්ථාන ඇති කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම වැනි කටයුතු වලට අපිට අමතර කාල සීමාවක් යන්න පුළුවන්. ඒ නිසා මම යෝජනා කරනවා ඔබතුමාට විශේෂයෙන්ම මෙවර මේ ආපදා තත්ත්වය අපි දැක්ක දෙයක් තමයි ඊට පස්සේ දවසේ රෑ 12ට අපි රත්නපුර නගරයේ රත්නපුරයේ ධර්මශාලාව කියන විහාරස්ථානට යනකොට ඒ විහාරස්ථානයේ වැඩිපුර හිටිය මුස්ලිම් ජාතික වැඩිපුර හිටියේ. ඒතර ඒට අවශ්‍යයන් සම්පූර්ණ රැකවරණය සහ සියලු පහසුකම් පන්සලේ හාමුදුරුවෝ සපයලා තිබුණා. ඒ නිසා අපි මේ ආගමික ස්ථානත් එක්ක සාකච්ඡා කරලා ඒ ස්ථානවල තියෙන බිම්කඩකම මෙවැනි ආපදා සහන මධ්‍යස්ථාන හදනවා නම් ප්‍රමාදකින් තොරව ඒක කරගන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා.
අනුර ප්‍රදර්ශන අපේ මුතුමා,
ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එවැනි ස්ථානවල හදන්න එතකොට ඒවා පාලනය කරන්නත් ලේසි, ඊළඟට අපිට අවශ්‍ය වෙලාවට ගන්නත් ලේසි.
බොහොමදයි ඔබතුමා, ඒ යෝජනාව තමයි අපිත් කරන්න හැදුවේ. ඒතර බොහොමදයි ඔබතුමා ඒක ඒ අනුව කටයුතු කිරීම පිළිබඳව. ඊළඟ එක ගරු ඇමතුමනි, දැන් සාමාන්‍ය ජන ජීවිතයේ සම්පූර්ණ කඩන්නේ දැන් රජයෙන් හෝ සාමාන්‍ය ජනතාව වෙළඳ ව්‍යාපාරික කවුරුත් එක දැන් අපි එයාට අවශ්‍ය පහසුකම් සැලසුවා. දොස්තර මහතුරුලා බෙහෙත් දෙනවා, ව්‍යාපාරිකලා කන්න දුන්නා. හැබැයි මේක දිගින් දිගටම ඒ අයට කරන්නත් බෑ. දැන් මෙයාගේ ජන ජීවිතේ කඩන්න සමහර වෙලාවට එක තැනක තිබිච්ච තේවත්ත ඊට වත්තු තුනක් විතර පල්ලෙහා වත්තකට ඇදගෙන ගිහිල්ලා. දැන් ඒ මිනිස්සු දළු කඩන වත්තකුත් නැහැ, ඉන්න ගේකුත් නැහැ, අඹදරුවත් නැහැ. මෙන්න මෙවැනි බොහොම අසරණ වෙච්ච මට්ටමකට ඒ අය පත් වෙලා තියෙන. දැන් මෙන්න මේ අය විශේෂයෙන්ම මේ අනතුරේදී තේ කර්මාන්සලා 26ක් විනාශයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම ඒවට දළු දීපු අය රැකියා කරපු අයද අසරණ වෙලා තියෙනවා. ඒ වගේම දළු දීපු තැන්වල දළු මුදල් ලබාගෙන නොහැකිවීමක් තියෙනවා. වත්තේ තියෙන දළුටෙන් නෙලා ගන්න බැරුව සාමාන්‍ය ජන ජීවිතයේ සම්පූර්ණ කඩාවැටෙච්ච තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මම මෙතෙන්දී ඔබතුමාට යෝජනාවක් කරනවා අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාව වැවිලි කර්මාන්ත ඇමතුමත් එක්ක සාකච්ඡාවක් කරලා මේ අස අපහසුඩ් ලක් වෙච්ච කුඩා තේයිඩම් හිමියන්ට රබර් ඉඩම් හිමියන්ට යම්කිසි සහනයක් සැලසීමේ වැඩපිළික අවශ්‍යතාවයත් ඔබතුමා හමුවේ තියෙනවා. ඒකටත් යම්කිසි පියවරක් ගනී කියලා අපි හිතනවා. ඊළඟට ගරු ඇමතුමනි, කුඩා බුලත්තිර කඩේ ඉඳලා මහා පරිමාණයේ යකඩ සිමෙන්ති විකුණන ගොඩනැගිලි ද්‍රව්‍යාලය කියන ව්‍යාපාරිකය දක්වා සියලු දෙනාගේම ව්‍යාපාර මේ ප්‍රදේශ තුළ විනාශයට පත් වුණා. සමහර ව්‍යාපාරිකින්ගේ රුපියල් කෝටි 10-15 විනාශ සිද්ධුනා, ගෙන විකුණ අලෙවි කරන ගත්තිය බඩු මුට්ටු. ඒ වගේම මේ අය හුඟක් කරලා බැංකු ණය අරගෙන මේ කටයුතු කළ දෙන. මේක සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් මේ ව්‍යාපාරික ප්‍රජාව සම්පූර්ණයෙන්ම වැටුණා. දැන් අපේ විජේතුංග මන්ත්‍රීවරයා එතුමා දන්නවද, රත්නපුර නගරය තුල පමණක් විශාල රුපියල් මිලියන ගණනාවක දේපළ හානියක් වුණා. මේ අයට නැවත නැගිටින්න රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් කරගෙන අඩු පොලියට සහන පොලියට ණය ලබා දීම වැනි කටයුත්තක් ඊළඟට රක්ෂණ කරලා තියෙන රක්ෂණරා මුදල් කඩිනම් කිරීම මේ ව්‍යාපාරික පන්තිය සම්පූර්ණ පාර්ට් වැටෙන මට්ටමක් ඇති වුණාට සාමාන්‍ය ජනතාවත් එක්ක ඒ සම්බන්ධත් රජයේ අවධානය යොමු වේ කියලා අපි විශ්වාස කරනවා.
දැන් අවසන් කරන්න.
ණය ගෙවීමට සහන කාලයක් මම දැක්කා. මේ සෙන්ට්‍රල් බැංකේගේ මේ අධිපතිවරයා කියලා තියෙනවා, එහෙම අපි උත්සාහයක් ගන්නවා කියලා ඒක ඔබතුමා කතා කළා. සහන කාලයක් ලබා දෙන්න.
සෝ සමන්ත්‍රීතුමා දැන් අවසන් කරන්න.
ඊළඟට ගරු සභාපතිතුමනි, දැන් මේ ආකාරයට මේ මහා විනාශය සිද්ධ වෙමින් පවතිනකොට දැන් මේක දිගින් දිගට මෙහෙම සිද්ධ වෙනකොට අර තලතාතු කෝරල ඇමතුමිය කිව්වා වගේ ජනප්‍රිය නොවන තීන්දුව හරි ආණ්ඩුවර ගන්න වෙයි. අපි යෝජනා කරන්න දැන් අර නිමිතිගල ආසනේ නායකයා කිරිබත්ගල කන්ද නායකයා ගරු ඇමතුමා එතන අධික බෑවුමක්. එතකොට දැන් රත්නපුර වගේ දිස්ත්‍රික්කවල වේගෙන් තේ වගාව කෙරෙනවා. මෙන්න මෙවැනි පළාත්වල අර කුඩා තේ සංග්‍රහ අධිකාරිය හෝ තේ පාලන දෙපාර්තමේන්තුවේ නියෝග මත අංශක 80ට වඩා වැඩි බෑවුමල තේ වගා කිරීම සම්පූර්ණ නවත්තන්න තහනම් කරවන්න. වනාන්තර කපණයකට දැඩිව නීතිය ක්‍රියාත්මක අපි දැක්ක ගරු ඇමතුමනි, කිරිබත්ගල කන්ද සභාපතිතුමාට විනාඩියක් දෙන්න, කන්ද මුදුනේ තියෙන වනාන්තරය හොඳට තියෙනවා. හැබැයි වනාන්තරයෙන් යට අධික බෑවුම කපලා තියෙන ටිකේ කම්බි ගනු ටිකේ එල්ලි තියෙනවා. එතනින් මෙහා පැත්තේ තමයි සම්පූර්ණ පස්තට්ටුව ගලවගෙන ඇවිල්ලා ගම්මාන පිටින් යට වෙලා ගියේ. මේකට මිනිසාගේ ක්‍රියාකාරීත්වය බරපතලකට බලපාලා තියෙනවා. මේවා මිනිසුන්ට තේරෙන්නේ නැතුණත් රජයේ නීති රීති මගින් අර ජනප්‍රිය නොවන තීන්දුව తీරන අරගෙන හරි මේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා වැඩපිළක් යෙදීමත් ඒ වගේම ජනතාව ඒ ස්ථානයෙන් බලෙන් හරිවත් අර ඔබතුමා කියපිට නීති රීති පනවලා හරි මේ ආපදා කලාපවල ඉන්න මිනිස්සු බලහත්කාරකමෙන් බලේ යොදවලා හරි ඉවත් කරලා නගරාශ්‍රිතව රජයේ සතුව දෙන ඉඩම් වෙන් කරලා මේ ජනතාව පදිංචි කරවීමට දීර්ඝ කාලීන සැලැස්මක් රජය සකස් කරනවා.
හොඳයි,
රජයේ මොනකට උත්තර සහය ගුණ දුන්නත් ඔබතුමාගෙන ඒ වැඩ පිළිවෙලට ඒකාබද්ධ විපක්ෂයට අපි සහයෝගය දෙනවා. මොකද ජනතාවගේ ජීවිත සහ දේපළ ගැන සිතා බැලීමෙන් පසු.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු පුංචිලෙන මේ ඇමතුමා.
ගරු මුලසන ඔබවන මන්තුමනි, විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ උපන් කෙනෙක් හැටියටත් කලක් රත්නපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු මන්ත්‍රීවරයෙකු හැටියටත් දැනටත් සියලුම දේපල සකල කරනවනා තියෙන නෑදෑයෝ මිත්‍රාදීන් ඉන්න කෙනෙක් හැටියටත් ඒ වගේම ගම් වතුරෙන් මගේ නිවසක් යට වූ කෙනෙක් හැටියටත් මම විශේෂයෙන්ම එම දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ අපේ ශෝකය අනගාටුව පළ කරන අතර අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවටත් එම ශෝකය කනගාටුව ඒ පවුල්වල අයට ප්‍රථමයෙන්ම පළ කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, සොයිසමන්තුමා කිව් වගේ මේ නායෑම් ගම් වතුර ගැලීම් මේ අපිට උපන්දාහිට පුරුදු දෙයක්. මේ නාය යානම පටන් ගත්තේ 1947 ඉඳන් 2017 වෙනකොට මගේ මතකයේ හැටියට 63 වතාවකට වඩා වැඩි වාර ප්‍රමාණයක් මේ ලංකාවේ නායම් වෙලා තියෙනවා. ඒ නායම් වෙලා තියෙනකොට ගරු සභාපතිතුමනි, හැබැයි ඒකට හරි යාන්ත්‍රණයක් අපිට හදාගන්න බැරි වෙච්ච නිසා ලොකු ව්‍යසනයක් කලවාන නිවිතිගල ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ මේ දිස්ත්‍රික්කවල සිදු වුණා. මම හිතනවා රජයක් හැටියට තිබ්බ හැම රජයක්ම මේකේ වගකීම ගන්න ඕනේ. මේක කාටවත් කියන්න බෑ. තව කෙනෙක්ගේ පිට දාන්න බෑ. මොකද අපි අද මේ කතා කරන මොහොත පස්සෙත් මේ රටේ මීට වඩා විශාල ව්‍යසනයක් ඇතිවීමට ඉඩ තියෙනවා. ඒ මොකද මිලිමීටර් 500ක් කියන වර්ෂාපතනයක් ආයේ නැවත આવුත් මේ ප්‍රදේශවලට මේ දැන් හෙල්ලිලා තියෙන පෙඟිලා තියෙන කඳු ටික ඇවිල්ලා මීටත් වඩා ලොකු ව්‍යසනයක් වෙන එක වළක්වා ගැනීම තමයි අද අපේ යුතුකම වෙන්නේ. ඒ නිසා මම හිතනවා විශේෂයෙන්ම අපි අද රජයක් හැටියට අපේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය භාර ඇමතිතුමා ඒ වගේ රජයේ අනෙකුත් ඇමතිවරු ඒ ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරගෙන යනවා. පහුගිය දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේදී විශේෂ රැස්වීමක් පැවැත්වුවා. පවත්වලා ඒ පැවැත්වුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වලා එතෙන්දිත් මම මතක් කරුවා විශේෂයෙන්ම දුප්පත් පොහොසත් භේදයකින් තොරව තමයි මේ නායම් ගංවතුරු රජුනවලට අපේ ජනතාව මුණ දුන්නේ. මේකේ දුප්පත් අයට වරන් සෙට් එකක් පිඟන් කෝප්ප පැදුරු දෙන්න ලේසි. හැබැයි යමක් කමක් තියෙන යාන වාහන යට වෙච්ච තමන්ගේ මුළු ගේම යට වෙලා ඒ අයගේ ගෘහ උපකරණ විදුලි උපකරණ හැම දෙයක්ම යට වෙච්ච අයට මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න මධ්‍යම පන්තිකයෝ යමක් කමක් තියෙන අය විශාල පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයේ ගාල දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ ඇතුළු මෙම නායාමට ගොදුරු හැම දිස්ත්‍රික්කයකම ඉන්නවා. ඉතින් මේ අයටත් විශේෂ වැඩපිළිවෙලක් සකස් කර දෙන්න කිව්වම ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ඒ අයට විශේෂයෙන්ම ඒ සහන කටයුතු ඒ අවශ්‍ය කරන දෙන්න පුළුවන් උපකරණ ලබා දෙන්න කියලා. ඒ නිසා ඒ වගේම විශේෂයෙන් මෙදින්දී මතක් කරුවා අර සොයිසමන්තුමා කිව්වාගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම තේ වලින් කුරුඳු වලින් එහෙම නැත්නම් යම් යටි භෝගයක් ගම්බිරිස් වගා වැනි දේවල් කරගෙන ජීවත් වූ ජනතාවට අද ජීවත් වීමට ක්‍රමවේදයක් නැහැ. ඒ අයටත් ගණනයක් කරලා සංඛ්‍යාලයක ලබාගෙන ඒ යම් සහනයක් ලබා දීමට ඒ අවස්ථාවේදීත් උපදෙස් ජනාධිපතිතුමා ලබා දුන්නා. අපි ඒ හොඳක් කරා නම් හොඳක් කරන්න කිව්වනේ ඒක නොබියම අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපි තවත් සැලකිලිමත් වෙන්න ඕනි ඉදිරියේදී මේ වගේ ව්‍යසනයන් ඇති වෙනකොට සොයිසමන්තුමා කිව්වාගේ ඒ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ඒ පන්සල් පල්ලි කෝවිල් ආශ්‍රිතව පවත්වලා ඒ ජනතාවට ඉක්මන් සහන වැඩපිළිවෙලකට යන්න. විශේෂයෙන්ම අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතුළු මේ ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක මේ පරිසරයත් එක්ක වෙච්ච අකර්තව්‍යයක් නිසා තමයි අපිට ගං අතුර එහෙම නැත්නම් නායම් වලට මූණ දෙන්නට සිදු වෙලා තියෙන. විශේෂයෙන්ම මම හිතන්නේ 1960 ගණන් වල ලංකාවේ පයිනස් වගාව කඳු මුදුන් වල පටන් ගත්තා. දැන් වෙනකොට හෙක්ටයාර 16000ක් විතර තියෙනවා. එයින් උනේ මොකද්ද? කඳු ඔක්කොම නිරාවරණය වෙලා කෙලින්ම වහින වර්ෂාපතනයේ පොළොවට ඇවිල්ලා ඒ තුලින් පොළොව නායම් පටන් ගත්තේ මේක. ඊට පස්සේ තමයි ටේ අවිධිමත් විදිහට සොයිසමන්තුමා කිව්වාගේ කඳු මුදුනේ කැලේ තියෙනවා වටේට කැලේ නෑ හරියට අර කොණ්ඩේ තියෙනවා මැද වටේට තට්ටේ වගේ යන්නේ එවැනි භූමි විභාග තමයි විශේෂයෙන්ම නායාමයට ගොදුරුනේ. එහෙම නැතුව කවුරුවක්වත් කියනවා නම් මේ පතල් කර්මාන්තේ නිසා නායාමක් සිදු වුණා කියලා ඒක 0.0 ගාණක්වත් ඇත්ත නෑ. ඉතින් මේවා විද්‍යාත්මකව ඔප්පු කරන්න ඒ වார்த்தාවල් හදලා තියෙනවා. ඒ වගේම මේ නායාම එහෙම නැත්නම් ජල ගැලීම් පිළිබඳ එක එක අමාත්‍යාංශවල උදවිය මම හිතන්නේ 1940 ගණන් වල ඉඳන් රට ගිහිල්ලා ඇවිල්ලා ඒ වார்த்தාවල් හදලා තියෙනවා. හැබැයි හදෝ වார்த்தාවල් ඉදිරියට ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමයි අපිට තියෙන ගැටලුව. විශේෂයෙන්ම අපි අපේ දිස්ත්‍රික්ක ගත්තම අපේ දිස්ත්‍රික්කයේ ගම් වතුරෙන් උපන් දිස්ත්‍රික්කයේ යට වෙනකොට ලංකාවේ අනිකුත් දිස්ත්‍රික්ක විශේෂයෙන් මං නියෝජනය කරන තිරුකුණාමලයේ වෙන දිස්ත්‍රික්කව ජනතාවට බොණ්ඩ වතුර නැහැ. කුඹුරු වගා කරන්න වතුර නැහැ. නියමිත කාලෙට ඒ මිනිස්සුන් වතුර ටික ලැබෙන්නේ නැහැ. ඉතින් එන්නේ මේ නිසා මේ පිළිබඳව විශේෂ අවධානය අපි මේ සභාවේදී යොමු කරන්න ඕනේ. මොකද ලංකාවමද ව්‍යසනයකින් වැහිලා තියෙන්නේ. ඉතින් මේකට අපි එකිනෙකා කෙනාට ඇඟිල්ල දික් කරන්න නැතුව පොදු අපි හැමෝම මේ සභාවේදී දක්වපු අදහස් එක්කව කරගෙන එයින් ගන්න පුළුවන් හොඳ අදහස් අරගෙන අපි සමස්ත සරස්මක් හදලා මේ රටේ ගංගාවල් විශාල ප්‍රමාණයක් තියෙන මම හිතන්නේ 100 ගානකට වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා රෞෆ් හකීම් මහත්තයා කිව්වා. ඒ වතුර නිර්පරාදේ මහ බූන්දට ගලාගෙන යනවා. අර ඉන්දියාවේ එක ප්‍රාන්තයක ඒ ගංගාවල් වලින් මුහුදට යන වතුර නතර කළා. ඒ වයින් කෘෂිකර්මාන්තේ පානීය ජලය වැනි කටයුතු කරලා ඒ රටවල් ඒ ප්‍රාන්ත ශ්‍රස්ත්‍රික කළා තියෙනවා. මෙන්න මේවැනි ක්‍රමයක් මොන විශාල මුදලක් අද ගියත් අනාගත ආයෝජනයක් හැටියට කෙරුවොත් හොඳයි කියන එක තමයි අපිට හැඟෙන හැඟීම. මොකද මේ රත්නපුර වගේ දිස්ත්‍රික්කයක වතුර ටික තියෙන ඒ වගේම කරදරයක් නැති හොඳට ඉන්න පුළුවන් දිස්ත්‍රික්කකින් නම් ඒ වගේම බීමට වතුර පොඩක් නැති ඒ වගේම විශේෂයෙන්ම වක්ගඩු රෝගය බහුල ප්‍රදේශ වලට ගිහිලා දැන් අවුරුදු 10ක් 12ක් ජීවත් වෙන මට මේ දෙකේ වෙනස හොඳාකාරවම තේරෙනවා. ඒ නිසා මේ රට ගත්තන් පස්සේ මේ රටේ අපේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන පරිසරය ආරක්ෂා කරගෙන අර කිව්වාගේ නීති රීති දාන්න වෙයි. අවිධිමත් තේවගාව, අවිධිමත් වන විනාශය, අවිධිමත් වැලි ජාවාරම, අවිධිමත් පස් ජාවාරම, මෙන්න මේ ජාවාරම් නතර කරොත් අපේ රටේ මෙවැනි ස්වාභාවික විපත් ඇති වෙන්නේ නැති කියන එක තමයි අපිට ලැබිලා තියෙන තොරතුරු. ඒ වාර්තා අනුව කියන්න සිද්ධ වෙන්නේ. මේ නිසා විශේෂයෙන්ම මෙන්න මේ කරුණු සැලකිල්ලට ලබාගෙන කටයුතු කරොත් අපිට තව අවුරුදු 10ක් 15ක් 20ක් යනකොට මේ ව්‍යසනයෙන් වලින් බේරිලා විශේෂයෙන්ම කලුඟඟ ව්‍යාපෘතිය කරන්න කටයුතු කරොත් ඇඹිලි පිටිය ඒ වගේම උඩවල වැඩි ප්‍රදේශ වලට ජලය ගෙනහිල්ලා ඒ ප්‍රදේශයේ තියෙන ජනතාවගේ කෙත්වතු සරුසාර කරලා අපේ දිස්ත්‍රික්කයේ රත්නපුර වැනි ප්‍රදේශ, අරපාත වැනි ප්‍රදේශ යට වෙන එක නතර කරගත්තොත් කළුතර වැනි ප්‍රදේශත් යට වෙන එක නතර වෙනවා. ඉතින් මෙන්න මේ යෝජනා ක්‍රමවලට මුදල් යන්න පුළුවන්. ඒ මුදල් අද කොච්චර වේදන් වුණත් අවුරුදු 20ක් 30ක් ඉදිරියට රටගෙන බලලා කටයුතු කරන්න ඒ අදාළ අමාත්‍යාංශවල ඇමතිවරුන්ට රටේ අපේ ජනාධිපතිතුමාට අගමැතිතුමාට හිත් සතන් පහළ වේවා කියා ප්‍රාර්ථනා
කරමි.
මේ මගේ ඉතුරු කතාව අපේ සභාපතිතුමා හැන්සඩ් ගත කරන්න කියලා ඉල්ලා සිටින්. මගේ වචන සභාව අසම් කරන්න සුදි.
බොහොම ස්තුතියි. මිලාට ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, අපේ රටේ සුනාමියෙන් පසු වැඩිම සංඛ්‍යාවක් මහජන ජීවිතක්ෂයට පත් කළ මේ සෝචනීය ඛේදවාචකය ගංවතුර පිළිබඳ විවාදය පැවැත්වෙන අවස්ථාවේදී පළමුව එහි ජීවිතක්ෂයට පත් වුණු ඒ සැම දෙනාට අපගේ ශෝකය පවුල් සමග එක් කරමින් ඒ වගේම අතුරුදහන් වී තිබෙන සංඛ්‍යාව පිළිබඳ තාම අවිනිශ්චිතයි. ඒ පවුල්වලටත් ඒ වගේම මේ විනාශයේ ගොදුරුව පළල් ගොදුරුවක් බවට පත්වී තිබෙන. මහ ගංවතුරක ජලධාරාවේ විනාශය ගෙවල් දොරවල් පාසල් ගොවිබිං කර්මාන්ත ශාලා වෙළඳ ව්‍යාපාර නගර ජීවිත හරහා ගමන් කරන හානිදායක තත්ත්වයක් ඇති කරමින් ලක්ෂ 7කට වැඩි සංඛ්‍යාවක් උන්හිටි තැන් නැති කරන්නට මේ ඛේදවාචකයට පුළුවන්කම ලැබුණා. අපි මේට මුහුණ දෙන්නේ කෙසේද කියන ප්‍රශ්නය ගැනයි බොහෝ විට වාද විවාද කරන්නේ. දිය යුතු සහන ගැනයි අපි වාද විවාද කරන්නේ. පළවෙනියෙන් ස්වභාවික විවසනයකට අපේ ගංගාවල් පත්වීම, වහවැලි, කළු කැලණි, වලවේ ගින්ගඟ ඒ වගේම සමහර අවස්ථාවල මල්වතුමය පත්වීමෙන් ඇතිවෙන හානිදායක තත්ත්වය වළක්වා ගැනීමට අපේ වැඩපිළිවෙලක් ජාතික වශයෙන් ඇතිකොට ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අපි දකිනවා. දැන් මහවැලි ගඟ එහි අතිරේක අතිරික්ත ජලය වෙනත් ආකාරයකට ප්‍රයෝජනීය ගැනීම, මහවැලි ගඟේ විය හැකි හානිය අවම කිරීම වැනි මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් බොහෝ දුරට යම්කිසි දුරකට වැළක්වීමකට පරිවර්තනය වුණා. නමුත් අපේ අනිත් ගංගාවල් පිළිබඳ තිබෙන යෝජනාවල් සැලකිල්ලට ගෙන ක්‍රියාත්මක නොවීම මේ ජන ජීවිතයට දිගටම තර්ජනයක්. ඒ නිසා රජයක් හැටියට ආණ්ඩු කරන අයට තමයි විශේෂයෙන් මේ පිළිබඳ ප්‍රහාරයට මුහුණ දෙන්න වෙන්නේ. අපි ආණ්ඩු කරන කාලෙත් අපිට ප්‍රහාරයට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපේ දෙපාර්තමේන්තු සිට පහළ දක්වා මේ වෙනුවෙන් කැපවෙට්ටි රාජ්‍ය නිලධාරීන්, ගම් ග්‍රාම සේවක, මහජන සංවිධාන, ඒ වගේම ජනමාධ්‍ය ආයතන මැදිහත් වීමේ පළමු ක්‍රියාමාර්ගය නිසා මහජනයාට සහන සලසා ගන්න පුළුවන්කම ඇති වුණා. එතකොට අපේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය හා ආයතනය මම හිතනවා එය සක්‍රීය වීමට කල්ගත වෙනවා. තාම මේ අඩුපාඩුව දැන්වත් නිවැරදි කරගත යුතුයි. ඇමතිතුමා රටේ හිටියාද නැද්ද කියන ප්‍රශ්නේ නෙමෙයි. මේ පිළිබඳ තොරතුරු සමග වහා ක්‍රියාකාරී වී පෙර අඩු කළ හැකි හානිය අඩුකර ගැනීමේ ක්‍රියාමාර්ග නියඟේ වෙන්න පුළුවන්, ගංවතුර වෙන්න පුළුවන්. ඒ වගේම මේ අවස්ථාවේදී සිදුවුණු කඳු කඩාවැටීම් රාශියකට ගොදුරු වීම, මේවා ගැන පෙර අඩු කළ හැකි සක්‍රීය මැදිහත්වීමක් හරියාකාර සිද්ධ වුණේ නැහැ. ඒ අමාත්‍යංශ ලේකම්තුමා ප්‍රකාශයක් කළා තිබුණා, I was not ready. දෙක, අපි ජාත්‍යන්තරව කර තිබෙන බැඳීම් අපට ආධාර එන්නේ එකයි, අපේ ගබඩාවල යම්කිසි ප්‍රමාණයක් රැස් කර තිබිය යුතුයි කියලා. ආහාර, පාසල්වල දරුවන්ගේ අවශ්‍යතාවයන්, කාන්තාවන්ගේ අවශ්‍යතාවයන්, ඒ වගේම සෞඛ්‍ය අවශ්‍යතාවයන්, මේ වර්ග කීපයක් තියෙනවා, අනිවාර්යෙන් අපි රැස් කර තිබිය යුතුයි. මේ පිළිබඳ ප්‍රශ්නය තවම පවතින බව ගරු මන්ත්‍රීතුමන්ලා දෙපැත්තේම සඳහන් කළා. සියලු ලෙස මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නට පුළුවන් තත්ත්වයක් නැහැ. ඉතින් මේ නිසා අපි එක්සත් ජාතීන්ගේ නිවේදනය අනුවත් ශ්‍රී ලංකා ෆ්ලඩ්ස් ඇන් ලෑඩ්ස්ලයිඩ්ස් ඔෆිස් ඔෆ් ද UN රෙසිඩන්ට් කෝඩිනේටර් ෆ්ලෑෂ් අප්ඩේට් කියන එකේ තියෙන අලුත්ම වාර්තාවෙත් ඉතා බරපතල වාර්තාවකට විවිධ අංශ තිබෙනවා. මම විශේෂයෙන් කියන්නට ආවේ දැනට අපි දන්නවා මේ ගංවතුර මේ සිදුවුණු විනාශයෙන් හානිවුණු ප්‍රමාණයට බිලියන 35කට වැඩි ප්‍රමාණයක් දැනට හානිවුණු බව ලැබීති වෙන වාර්තාවල් කියවෙනවා. මේවයි නිවාසවල තිබුණු දේපළ, ජන ජීවිතයේ රැකියා, රාජ්‍ය පෞද්ගලිකංශේ සහ ජනතාවගේ එදිනෙදා ජීවත් වෙන රැකියා, වෙළඳ ව්‍යාපාර, කර්මාන්ත, මේවා සඳහා දෙන ලද ණය, මේවා සඳහා යළි ඇති කරන්න තියෙන වන්දි, මේවා මතයි ජන ජීවිතය යළිත් සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ජන ජීවිතය යළිත් සකස් කර ගැනීමට අවශ්‍ය වෙන පියවරවල් වලදී මම විශේෂයෙන් සඳහන් කරන්න කැමති වතුකම්කරුවන් රාශියක් මේ දිස්ත්‍රික්කවල රත්නපුරේ, කළුතර, මාතර, ගාල්ල, විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති වුණු විවසනයේදී දිස්ත්‍රික්ක රාශියක වතුකම්කරු ජනතාවත්, ගොවි ජනතාවත්, ගම්බද ජනතාවත් ගොදුරු වෙලා දැන් වතුර බැහැලා ගිහිල්ලා ඉවරයි. ඒ අයට යළි ජන ජීවිතය ඇති කරන්න නිවාස නැත්තම් නිවාස තාවකාලික නිවාස වහාම ඇති කළ යුතුයි. තාම ඒ පියවරට අපි බැහැලා නැහැ. ස්ථිර නිවාස ඇති කිරීමේ ඊළඟ පියවර. ඒ වගේම දරුවන් පාසල් යාම, ආහාර, වස්ත්‍රය, නිවාස කියන මූලික දේ ලබා දීමට පාසල්වල තවම තිබෙන තත්ත්වය සම්පූර්ණ වෙලා නැහැ. දරුවන්ට අවශ්‍ය පොත්පත් ටික තවම ලැබිලා නැහැ. ඉතින් මේවා පිළිබඳ අපි වහාම මැදිහත් වීමට හා රජයට, එහෙම නැත්නම් මේ රටේ පළල් ප්‍රජාවගෙන් ආයාචනයක් කළා මේ යම් යම් කටයුතු වලට දිගටම සහයෝගය ලබා ගැනීමේ ක්‍රියාමාර්ගය තුළින්වත් මේ සහන වහාම ඇති කිරීමට කටයුතු කිරීම වැදගත්. වැටුප් කම්කරුවන්ගේ වැටුප් දැන් වැඩට යන්න නැත්තම් වත්තෙන් වැටුප් දෙන්නේ නෑ. මේ වැටුප ගෙවීම රජය මගින් කරන්න කියන එක මම ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. මොකද දහස් ගණන් අය මේ වතුකම්කරු හෝ තාවකාලික වැටුප් ලැබපු අයගේ ලේඛනේ ග්‍රාම සේවක ළඟ තිබෙනවා. ඒ අයට වැටුප් ගෙවීමක් ආරම්භ කරන කොහොම හරි ජන ජීවිතය ගැටගහ ගනීය. ගෙයක් හදාගන්නකම් ගේ හදා දෙනකම් රුපියල් 10,000 දෙනවා කියලා ඇඟ බේරගන්න බෑ අපිට. රුපියල් 10,000 නෙමෙයි වැටුප මාසික වැටුපක් කොයිතරම් ප්‍රමාණයක්ද කියලා අපි කවුරුත් දන්නවා. මම විශේෂයෙන් මේ කාරණයේදී ඔබතුමාලට පුළුවන් මේ පිළිබඳ ගරු ඇමතුමා ඉන්නවා. ඇමතුමා මේ ගැන දන්නවා. සේවකාර්ථ සාධක අරමුදල තියෙනවා. සේවාර්ථ සාධක සේවා භාරකාර අරමුදල තියෙනවා. මේ ඒවා මගින් විවිධ සහන අමාත්‍යංශ කැබිනට් මණ්ඩලයට තීරණ අරගෙන මේවා පිළිබඳ මැදිහත් වීමේ ක්‍රියාමාර්ගයන් ඉක්මන් කරන්න පුළුවන්. ඒ වගේම
තව විනාඩියක් තියෙනවා.
ඒ වගේම ඉඩම් මම අවසන් කරන්න එන්නේ. ඒ වගේම ඉඩම් ලබා දීමේදී තිබෙන ප්‍රමාදය තමයි නිවාසයක් හදාගන්න බැරිකම. නායයාමට ගොදුරු වෙච්චි ජනතාව වෙනුවෙන් මම විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ලබුගම කලටුවාව ජලාශය ළඟ තුම්මෝදර කඳු වැටිය කඩා වැටි. ඒ වගේම කොළඹට එන නල මාර්ගය ගහගෙන ගියා යාර ගණනාවක්. මාර්ගය වෙනස් වුණා. මම ඉංජිනේරුවන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ තාවකාලික නලයට සම්බන්ධ කරලා මේ ජලය නැවැත් කඩා වැටීම නැවැත්වීම ගැන. නැත්තම් මේ ප්‍රදේශ ඔක්කොම අර්බුදයකට රත්නපුර නගරේ වතුර තිබුණේ නැහැ දවස් ගණනාවක්. මාතර නගරේට වතුර තිබුණේ නැහැ. මේවා යලා යථා තත්ත්වයට ගෙනීම සඳහා මොකද පානීය ජලය ඉතාම වැදගත්. ඒ නිසා මම මේ විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීතුමෙක් කැටියට මම තුම්මෝදර මේ ලඹුගම දඹෝර ප්‍රදේශයේදී වතුකම්කරුවන් අපේ ගම්බද ජනතාව සහ ග්‍රාම නිලධාරී කොට්ටාස සීතාවක 58කට වතුරාව පාදුක්කෙ 32ක් පවුල් 1876ක් පාදුක්කෙ 828ක් 7200ක පවුල් හා 3000ක පාදුක්ක ප්‍රාදේශ ලේකම් කොට්ටාස කොටස් වශයෙන් හානි වෙච්චි ගෙවල් 1800ක් පාසල් 46ක් සහ ශිෂ්‍ය ප්‍රමාණය 2700ක් පමණ. මේ සඳහා ඉඩම් දැන් තියෙනවා. අඳුනාගත්ත ඉඩම් කලින් නිර්දේශ කරපු අපේ කාලෙ තිබෙනවා. ඒ නිසා ඒ අපේ නිර්දේශ කරපු ඉඩම් භූමි ප්‍රමාණය වහාම නිදහස් කරලා තාවකාලික නිවාස පළවෙනියෙන් ඇතිකරන්න සහාය වෙන්න. ගිය වාරේ කැලණිගඟ උතුරලා සීතාවක සිට කොළොන්නාව දක්වා යට වුණා සභාපතිතුමනි. අද දක්වා වන්දි වලින් ගෙවලා තියෙන්නේ කොටසයි. ඉතුරු කොටස ගෙවලා නැහැ. මේ වගේ මේ මහා යෝධුරෙත් මොනතරම් ප්‍රකාශ කරත් මේ වගේ පොරොන්දු විතරක් දෙන්නට එපා. ගෙවන මුදල පළවෙනියෙන් මේ වන්දි ගෙවන්න. වන්දි ගෙවීමේ නිර්ණායකයන් වෙනස් කරන්න ඕන වෙනස් කරන්න. නායගියපු තැන්වලට ආපහු මිනිස්සුන්ට යන්න බෑ සභාපතිතුමනි. ඒ නිසා අනිවාර්යෙන් භූමිය නිදහස් කරන්න ඕනේ. අපේ වතු තියෙනවා නිදහස් කරන්න. අපේ ඉඩම් ප්‍රතිසංස්කරණයට අයිති ඉඩම් තියෙනවා. සුදුසු තැන් නැෂනල් බිල්ඩින් රිසර්ච් ඕර්ගනයිසේෂන් එකේ වාර්තාවල් තියෙනවා. සමහර වාර්තාවල් මන් දන්නේ පිළිගන්නවද කියලා. ඒ වාර්තාවල් අනුගමනය කරන්න පටන් ගන්න ඕනේ අපි. ජාතික වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. මේ වැඩපිළිවෙල සකස් කිරීමේලා අපේ රටේ ජනතාවගේ අදහස් වාගේම බුද්ධිමත් විශේෂඥයන්ගේ අදහස් ලබාගෙන මේ ආරක්ෂා කරගත හැකි ගංගාවල් බවට වඩාත් ප්‍රයෝජනීය ගත හැකි ගංගා ජලය බවට පරිවර්තනය කරන්න මේ ගං වතුර වලින් ඇතිවෙන විනාශය අපි වළක්වා ගමු. එයි අපි ඉල්ලීම. අවසාන වශයෙන් ඒකාබද්ධ විපක්ෂය යටිට කියනවා මේ විවසනයට පළල් වශයෙන්
දැවන්ත හානියකට ගොදුරු වුණා. පාර්ලිමේන්තුවේ ස්ථාවර කොමිටියක්, සිලෙක් කොමිටිය ඔෆ් පාර්ලිමන්ට්, ස්ටෑන්ඩින් කමිටි ඔෆ් පාර්ලිමන්ට් ෂුඩ් බි එස්ටැබ්ලිෂ් where all representatives of all the districts who are, which has been affected should serve to see whether the progress and monitoring is done properly. නැත්නම් අපි හැමදාම ප්‍රකාශ හා තර්ක විතර්ක පමණයි. මහජන ජීවිතයේ දුකෙන් දුකට පත්වීමෙන් වළක්වන්න නම් මේ පාර්ලිමේන්තු විවාදයෙන් පස්සේ ඒ ස්ථාවර ස්ටෑන්ඩින් කොමිටියක් ඇති කරලා ඒ ස්ටෑන්ඩින් කොමිටිය මගින් අමාත්‍යංශයේ හා දෙපාර්තමේන්තු වලින් ලැබෙන වාර්තාවල් හරියාකාර විසඳුම් ඇති කරනවාද කියන කාරණාවට අපි බලමු. ස්තුතියි.